ඕකල් ඔඩ ප්‍රීස් කතානායකවරයාගේ නිවේදන 2017 අගෝස්තු මස 10 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 4ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සභික මන්ත්‍රී සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2014 මුදල් වර්ෂයේ සඳහා විඥානාධිපති වාගේ වාර්තාවේ 6 වෙනි කාණ්ඩයේ 11, 12, 13, 20, 21 කොටස් සහ 2015 මුදල් වර්ෂයේ සඳහා විඥානාධිපති වාගේ වාර්තාවේ 8 වෙනි කාණ්ඩයේ 7, 8, 9 කොටස්, 5 වෙනි කාණ්ඩයේ 3, 4 කොටස්, 8 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
මනි එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කිරීමට
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමා
තනායකතුමනි 2013 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂයේ සඳහා යාපනයේ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2014 වර්ෂයේ සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අනුග්‍රාහක ගිවිසුම මම ඉදිරිපත් කරමි. මේ ලිපි ලේඛනාදී පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා තිබෙනවා මේසුවට දැන් තිබෙනවා.
කාරක සභා වාර්තා පිළිගැන්වීම පළමුවෙන්ම ප්‍රවාහනය හා සන්නිවේදයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි ප්‍රවාහන හා සන්නිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2015 සහ 2016 වර්ෂ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තා 2012, 2013 සහ 2013, 2014 වර්ෂ සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තා 2011, 2012 සහ 2013 වර්ෂ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තා සහ 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
නිෂ්පාදන සහ සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරි නලින් බණ්ඩාර ජයම මහත්මයා විසින් එවැනේ සංදීප් සමරසිංහ මහත්මයා වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
අර කතානායක තුමනි 2012 වර්ෂයේ සඳහා ජාතික සහාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව 2012 සහ 2013 වර්ෂයේ සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා ගිනුම් ප්‍රකාශන 2013 සහ 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තා 2013 වර්ෂයේ සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව 2013-14 වර්ෂයේ සඳහා කහට ගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව 2015 වර්ෂයේ සඳහා කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2014 වර්ෂය සඳහා පරන්නන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ් වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
හොඳයි. පෙස්සම් පිළිගැනීම ගරු අසන්ත අලිවිහාරි මහත්තුමා.
ගරු කතානායකතුමනි මාතලේ පුල්ලයාර් කෝවිල් පාර අංක 46 ඇලීරක් දෙක දරන ස්ථානයේ පදිංචි පී නෙවිල් ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු ලකී ජයවර්ධන මහත්තුමා.
ගරු කතානායකතුමනි කළුපාන ගම්මසංගම සිරිනිවස යන ස්ථානයේ පදිංචි HMNAN රත්නායක මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද හන්දෙස්ස යාලේගොඩ යන ස්ථානයේ පදිංචි WWKB තේගම මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමි.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු මුදල්ලා ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඇසීමට. ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු පලස්සව පළාත් පාලන ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ආ එක ඌව පළාත් ප්‍රධාන ලේකම් විසින් 2017/07/18 දිනතිව යොමු කර ඇති ලිපිය මගින් දන්වා ඇති පරිදි ඌව පළාත් සභා යටතේ පළාත් මහජන පෙත්සම් කාරක සභාවක් ක්‍රියාත්මක වේ. ආ දෙක ඌව පළාත් සභාවේ ගරු සභාපති AM බුද්ධදාස මැතිතුමා, ගරු සභාපති ඌව පළාත් සභාවේ ගරු විපක්ෂ නායක රාමු රත්නායක මැතිතුමා, ගරු සාමාජික ඌව පළාත් සභාවේ ගරු නියෝජ්‍ය සභාපති GR විමලදාස මැතිතුමා, ගරු සාමාජික ඌව පළාත් සභාවේ ගරු මන්ත්‍රීනි හේමා රත්නායක මැතිනිය, ගරු සාමාජිකා ඌව පළාත් සභාවේ ගරු මන්ත්‍රී RM ධර්මදාස බණ්ඩාර මැතිතුමා, ගරු සාමාජික ඌව පළාත් සභාවේ ගරු මන්ත්‍රී විජේමුනි උදාර සොයිසා මැතිතුමා, ගරු සාමාජික ඌව පළාත් සභාවේ ගරු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මැතිතුමා, ගරු සාමාජික ආ තුන පැමිණිලි සංඛ්‍යාව 24යි. ආ හතර සහන ලබා දී ඇති පැමිණිලි පහකි. අනිකුත් පෙත්සම් මේ වන විටත් විභාග වෙමින් පවතී. ආ පහ කාරක සභාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන පළාත් රාජ්‍ය ආයතන කිසිවක් නොමැත. ආ හය අදාළ නොවේ. ආ අදාළ නොවේ.
කථානායකතුමනි, දැන් දිගින් දිගටම අපේ විෂයභාර ගරු ඇමතිතුමා මෙතනට සහභාගි වෙන්නේ. අපි දැන් අද අතුරු ප්‍රශ්න ඇහුවත් අපේ ගරු ඇමතිතුමා විමසීමක් තමයි, යොමු කිරීමක් තමයි ගරු කථානායකතුමනි කරන්නේ. මම දන්න ඔබතුමා මං හිතන්නේ දිගින් දිගටම මේ පිළිබඳව ඇමතිවරයා දැනුවත් දුන්නත් එන්නේ නැහැ. ඒ වගේම මම ඒ යොමු කරපු ප්‍රශ්න ටික විගණන විමසුම් වලින් මේ වෙනකොට සනාථ වෙලා සියල්ල හමාරයි ගරු කථානායකතුමනි. ඒ නිසා තමයි මං අල්ලස්සා දූෂණය කර මේක යොමු කරේ. මං හිතනවා ඉතින් යහපාලන ආණ්ඩුවේ දැන් සෑම මැති ඇමතිවරුටම යහපාලන ක්‍රියාදාමය කරන්න පුළුවන් නිසා විශේෂයෙන්ම විෂයභාර ඇමතිවරයාට මේ පිළිබඳව පිළිතුරු දෙන්න සහ මේ විගණන විසුමට කටයුතු නොකරන නිසා මට ඇත්තටම හිතලා තියෙනවා. මං හිතනවා මට ඒකට පුරාදර්ශය තියෙනත් නිසා අපේ යහපාලන ආණ්ඩුවේම ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට ඒ ඇමතිවරයා විරුද්ධ වල මං හිතන්නේ මටත් විශ්වාසභංගයක් ගීම සඳහා මං සූදානම්ව ඉන්නවා ගරු කථානායක නිසා අතුරු ප්‍රශ්න අහන්නේ නැහැ. මං හිතනවා ගරු පසුපෙලේ මන්ත්‍රීවරු මට මේකට උදව් කරයි කියලා. මොකද ඒ ඇරෙන දෙයක් මට ඉදිරියට කරන්න විදියක් නැති වෙනවා ගරු කථානායකතුමනි. බොහොමත් මිස්තුති.
අරු ප්‍රධාන සංවිධායකතුමා මේක ගැන අවධානය යොමු කරන්න මේකේ බැරාරුන් තත්ත්වය ගැන
තුමාට යොමු කරන්න.
හොඳයි. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු විදුලි බල පුරවැජනී
මහත්මයා, මං අහනවා ගරු කථානායකතුමනි.
ගරු අජිත් පෙර මැතිතුමා, ගරු ප්‍රධාන
කථානායකතුමනි,
ඔතුවා උත්තර දෙන්න.
එහෙමයි ගරු කථානායකතුමනි, මම මේ කල්පනාවට ගත්තේ මේ වෙනත් දෙයක්
දැක්කේ නැහැ.
බොහොම ස්තුතියි. අයන්න එක 1983 වන විට තිබුණු තොරතුරු නැහැ. මොකද යාපනයේ දිස්ත්‍රික්කයේ තිබුණු යුදමය තත්ත්වය නිසා විනාශ වෙලා. අයන්න දෙක උත්තරය 2015 වර්ෂයේ නොවැම්බර් මාස සිට ක්‍රියාත්මක කරන ලද රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාරය නව යෝජනා ක්‍රමය යටතේ 2016 වසර තුළ විදුලි සබත්තා ලබා දුන් නිවාස ඒකක 8121ද ඇතුළුව 2016/1 සිට 2017/5/31 දක්වා නිවාස ඒකක 15926ක් සඳහා නව සබත්තා ලබා දීලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ අනුව 2017/5/31 දිනට ලබා දී ඇති විදුලි සබත්තා ප්‍රමාණය 155884යි. අයන්න රෝමන් තුන, එතුමා අහන්නේ 1984 ඉඳලා 2009 දක්වා එක් එක් වර්ෂයට විදුලිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය මම ඒකේ සමස්තය වශයෙන් කියන්නම් මිලියන 680.44යි. ඒක තමයි තොරතුර.
සභාගත කරන්න.
ඊළඟට
නෑ ඉදිරි සභාගත කරන්න කිව්වා ගරු ඇමතිතුමා.
දාලා ඉතිරි
ඒකේ
පූර්ණ වාර්තාවක්
තියෙනවා. ඒක සභාගත. ඊළඟට 2009 සිට 2015 දක්වා මේ එක් එක් වර්ෂයට විදුලිය ලබා දීලා තියෙන ප්‍රමාණය 2009 6721යි 2010 9423යි 2011 9423යි 2012 11478යි 2013 11038යි 2014 10409යි 2015 8469යි ඒ ආකාරයට ලබලා දීලා තියෙනවා. අයන් රෝමන් පහ එතුමහන්නේ 2009 සිට 2015 දක්වා විදුලිය සැපීම සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණයන් සම්පූර්ණ එකතුව මිලියන 1641.98යි. ඒ අනුව අවසාන ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ ගරුමන්තුමනි.
ප්‍රධානායකතුමනි
අලුත් ජජ
මට ඔබතුමාගෙන් දැනගත යුතු අතුරු ප්‍රශ්න තුනක් තිබෙනවා. ඔබතුමාගේ අවසරයක් තියෙනවද දැන්නේ දෙකයි මං හිතන්නේ ඔබතුමා ඊයේ පැහැදිලි කරපු ආකාරයට. නමුත් ගරු කතානායකතුමනි නියෝජ්‍යමතුමනි ඔබතුමා දන්නවා සමහර පළාත් සභාවල ලංකාවේ බොහෝ තැන්වලදී විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පැතුමාගේ රජයේ කාලේ 60% කියලා විදුලි යෝජනා ක්‍රමයක් ගියා. ග්‍රාමීය වශයෙන් ඈත පිටිසර ප්‍රදේශවල ජනතාවට විදුලිය නොමැති වෙන සමහර පවුල් වලට විදුලිය නොලැබුණු තැන්වලදී ඒ විදුලි ලබා ගැනීමට ඇස්තමේන්තුගත කරන මුදලින් 60% කියලා විදුලි යෝජනා ක්‍රමයක්. ඒ කියන්නේ රජය 60%ක් යොමු කර මේ එකට වෙන් කරන 40%ක් ඒ පාරිභෝගිකයා අය කරගන්නා විදිහට පාරිභෝගිකයා අය කරගන්න විදිහට ඒ ක්‍රම ඒ 60% යෝජනා ක්‍රමයේ දැනටත් ක්‍රියාත්මකද? ඒ අනුව ලංකාවේ ඒ ක්‍රියා පසුගිය වසර කීපය සම්බන්ධව අදට ඉදිරියේදී හරි ඒ පිළිබඳ වාර්තාවක් ඔබතුමාට ලබා දිය හැකිද?
ගරු මන්ත්‍රීතුමනි 60% වෙනුවට 100% ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරලා මේ රටේ 99.7%ක් ඒක ප්‍රායෝගිකව 100%ක්ම අපි විදුලිය ලබලා දීලා තියෙනවා. මේ වන විටත් විදුලිය නැති ගමක් ප්‍රදේශයක් මට පිළිතුර දෙන්න ඉඩ දෙන්නකෝ. පිළිතුර 60% නැත. 100% තිබුණි. 100% අවසන්ය. මුළු රටේ 99.7%ක් විදුලිය ලබා දී ඇත. ඒ අනුව ඔබතුමා කියනවනම් යම් ආකාරයකට යම් ප්‍රදේශයක තාමත් විදුලිය නැහැ කියලා ඔබතුමා කාරුණිකව මට ඒ ලයිස්තුව දෙන්න. අපි මාස 3ක් ඇතුළත මේ රටේ ඒ විදුලිය නැහැ කියන ඕනම ස්ථානයක
විදුලිය දෙනවා. ගරු මන්ත්‍රීතුමා
මට අනේ මේකට අවස්ථාව දෙන්න කරු කතා නැතුව. මෙතුමගෙන් මං ඇහුවේ ඒ කාරණාව නෙවෙයි. ඒ කියන්නේ ඔබතුමා ඔය කියන්නේ 100%ක් දෙනවා කියන්නේ කොහොමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා රජයේ කාලේ විශාල මේ අපේ ඌව පළාත ගත්තොත් 90%කට විදුලිය ලබා දීලා තිබුණා. බාර ගන්නකොට 40-50% තිබුණේ ඒ පළාත. ඒ ඔබතුමා කියන්නේ ඔය දැන් ඔබතුමාගේ ආණ්ඩුවත් ඇවිල්ලා දුන්නු විදුලි ප්‍රමාණය ගැන කියන්නේ. මං කියන්නේ ඒක නෙවෙයි. ග්‍රාමීය වශයෙන් දුප්පත් දිලිඳු ජනතාව වෙනුවෙන් වෙනම සහන ක්‍රමයක් තිබුණා 60% කියලා විදුලි යෝජනා ක්‍රමයක්. ඒක ක්‍රියාත්මක නැද්ද? ක්‍රියාත්මක නම් ඒ යටතේ දුන්නු පවුල් සංඛ්‍යාවක් ඔබතුමාට වාර්තාගතව ඉදිරිපත් කළ හැකිද?
ගරු මන්ත්‍රීතුමා 60% කියන ක්‍රමය 2015 2016 වසර අපි ක්‍රියාත්මක කරේ නැහැ. අපි ඒ වෙනුවට ක්‍රියාත්මක කරා 100%. ඉන්පස්සේ දැන් ඒ ව්‍යාපෘතිය 2016 දෙසැම්බර් 31 අවසන් කරා. ඒ අනුව දැන් අලුත් ක්‍රමයක් තිබෙනවා. ඒක 75%. ඒ කියන්නේ අපි 25%ක් යම් පාරිභෝගිකයෙක් පළමුව ගෙවලා ඒ වගේම ඕනම කෙනෙක් මේක කාර්මික ව්‍යාපාරික හෝ නියමාසික ඉතුරු 75% අවුරුදු 5කින් වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් අනුමත දීලා තියෙනවා. ගම්මාන වශයෙන් යම් තැනක තියෙනවා නම් විදුලි නැතුව අපි නොමිලේම දෙනවා. 100% එක සම්පූර්ණයෙන්ම දෙනවා ගමට. එහෙම නැහැ දැන් ගොඩක් තැන්වලම තියෙනවා නම් ඔබතුමා කියන්නේ. ඒ නිසා දැන් අපි අලුත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. පරණ දේවල්ම ක්‍රියාත්මක කරන්න ඕනේ.
හොඳයි. බොහොම ස්තුතියි ගරු ඩලස් සලාපෙරුම් මැතිතුමා. ගරු නීතිය සාමයේ දක්ෂිණ සංවර්ධන මැතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අහනවා ඊට පෙරින් ඔබතුමාගේ අවධානයට යොමු කළ යුතු ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. මේ මොහොතේ ඔබතුමාගේ අනුග්‍රහයෙන් පක්ෂනායකයන්ගේ එකඟත්වයෙන් සජීවී විකාශයක් ක්‍රියාත්මක වන බව ඔබතුමා දන්නවා. නමුත් අද දවසේ හේතුව පැහැදිලි නැහැ. තාක්ෂණික දෝෂයක් කියලා කියන එක තමයි වාර්තා කරන්නේ. ඒ සජීවී විකාශය රූපාණි සංස්ථාවේ සහ POTV විකාශය තුළ නතර වෙලා තියෙනවා. ඒ නතරවීමට හේතුව පිළිබඳ විවිධ මත මේ මොහොතේ සමාජගත වෙනවා. විශේෂ ප්‍රකාශයක් සභාවේ කරනවා. ඒකට ඒක වළක්වා ගැනීමේ උවමනාවක් තියෙනවා ආදි වශයෙන්. මම දන්නේ නැහැ.
මම හොයලා බලන්නේ
ඒක. මම දන්නේ නැහැ. ඉතින් බරපතල කාරණාවක්.
හොඳයි මම හොයලා
බලනවා. ඉතිගමන් අද දවසේ සජීවී විකාශය නතරවීම.
හොඳයි මම.
මේ පිළිබඳ අවධානය යොමු කරමින්.
හොඳයි ප්‍රශ්නය.
දරු ඇමතුමාගෙන් මම ප්‍රශ්න අහනවා. ඇමතුමා මේ අතුරු ප්‍රශ්න සීමා කළ තියෙන නිසා ඔබතුමා සභාගත කරන්න පිළිතුර මම අපි අතුරු ප්‍රශ්න තුන විතරක් ගන්න.
හොඳයි මම ඊටාම කෙටියෙන් ඒ මූලිකම කරුණට කියන්න. ගරු ඇමති මන්ත්‍රීතුමා අහන්නේ අයන් එකෙන් වර්ෂ 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ වාතාවිති වී ඇති බල අපරාධ සංඛ්‍යාව එක් එක් පොලිස් ස්ථානය අනුව වෙන්වෙන් වශයෙන් කවරේද? එතුමා කිව්ව වගේ ලඝුවක් තියෙන්නේ.
මේක සභාගත කරන්න.
සභාගත කරන්න.
මට පතුරු ප්‍රශ්න තුන විතරක් දෙන්න කරු.
තුරු කතානායකතුමනි, නමුත් මේ තොරතුරු වැදගත් වෙනවා. 2013 ඒ ස්ථාන
සියල්ල අතුරු ප්‍රශ්න දෙකයි ගරු මන්ත්‍රීතුමා.
අපි දැන් මේ පිළිතුරු සභාගත කළා. අතුරු ප්‍රශ්න තුන දෙන්න. කාලෙත් නේ
මට
අනුලාකරණය කරන්න අවශ්‍ය.
දැනට මම අපි තීන්දුවක් අපි අත්හදා බැලීමක් නිසා මට සහයෝගය දෙන්න දෙකින් වර්තර කරන්න.
එතුමා අහන ප්‍රශ්න
ඔව්
මටත් ප්‍රශ්නෙට උත්තර දෙන්න අවසර දෙන්න. එතුමා අහන්නේ බල අපරාධ සංඛ්‍යාව ස්ථාන වශයෙන් මාතර දිස්ත්‍රික්කය තුළ. මම කෙටියෙන් කියන්නම් ඒ ස්ථාන සියල්ලම එකතුව 2013 වර්ෂයේ 1315ක්, 2014 වර්ෂයේ 1232ක්, 2015 වර්ෂයේ 1072ක්, 2016 වර්ෂයේ 991ක්. එතකොට ඒකේ අයන්න දෙවනි කොටස මේකේ ඒ බල අපරාධ සංඛ්‍යාව අපරාධෙහි ස්වභාවය අනුව ඒක මං සභාගත කරන්නම්. එතුමාට ඒක බලන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය එතුමා අහනවා ඉහත එකෙහි සඳහන් බල අපරාධවල චූදිතයන්ට එරෙහිව ගෙන ඇති නීතිමය පියවර වෙන්වෙන් වශයෙන් කවරේද? 4610ක් වාර්තා වෙලා තියෙනවා ගරු කතානායකතුමනි, සමස්ත බල අපරාධවල ඒ චූදිතයන්ට එරෙහිව ගෙන ඇති නීතිමය පියවර දැක්වීමට වෙන්වෙන් වශයෙන් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. ඉතින් අද එතුමාට මේ සියල්ල සභාගත කරන්න මට බැරි වෙනවා. එතුමා ආයන් එක හැටියෙන් අහනවා අපරාධ වාතාකරණයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය ඇවතුම් පැවතුම් පිළිබඳ යම් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය පිළිගන්නේද? මම පිළිගන්නවා. මං ඒ පිළිබඳව මීට පෙර සඳහන් කළා තියෙනවා. මේවා වාර්තා කරද්දී ඒ වාතාකරුවන්ට අපි පුහුණුවකුත් ලැබලා දෙන්න ඕනේ. ඒ අයව ලියාපදිංචියක් කරන තැනකට ඉදිරි කාලයකදී ඒ තත්ත්වයට අපි දියුණු වෙන්න ඕනේ කියලා. දෙවැනි කොට ආයන්නේ දෙක හැටියට අහනවා සෑම පාර්ශ්වයකටම එකඟ විය හැකි ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා පියවර ගන්නද? ඔව්. ආයන්නේ තුන අහනවා ඉකුත් පාලන සමය හා වත්මන් පාලන සමය තුළ සිදුවී ඇති අපරාධවල ප්‍රමාණය හා ස්වභාවය සලකා බැලීමේදී පැවති හෝ පවතින පාලනය සමග සම්බන්ධතාවයක් තිබේ යයි විශ්වාස කරන්නේද? මේක වටිනා ප්‍රශ්නයක්. ඇත්තටම ගරු කතානායකතුමනි, 2013යි 2014යි, ඒ කියන්නේ පැරණි පාලන සමය වාර්තා වෙලා තියෙනවා 1315කුත් 1232කුත් සමස් එතන එකතුව 2547ක් වෙනවා. 2015යි 2016යි වාර්තා වෙලා තියෙන්නේ 1072යි 991යි, ඒක එකතුව 2063ක්. මේක 484ක අඩුවීමක් තියෙනවා පාලන සම දෙක ගත්තොත්. ඒ කියන්නේ 19%ක විතර අඩුවීමක්. නමුත් මෙතනදී ඒකේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනවා. මම නම් දකින්නේ මෙතුමා වගේ මහජන නියෝජිතින්ගේ ඒ මැදිහත් වීමක් ඒ කාලේ සිදු වුණේ නැහැ. එතුමාලට ඒ තරම් බලයකුත් තිබ්බේ නැහැ. මැදිහත් වෙච්ච අය නැතුව නෙවෙයි. ඥාතීන් හිටියා, ලේකම්වරු හිටියා, විවිධ අය මැදිහත් වුණා ගරු කතානායකතුමනි. ඒ අයට මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පිළිතුරු දෙන්න බැරි හින්දා ඒ අයගේ නම් මං මෙතන කියන්න යන්නේ. ඒක සදාචාරාත්මක නැහැ. නමුත් මෙතුමාලා වගේ අය එහෙම මැදිහත් වුණේ නැහැ. දේශපාලන වශයෙන් එහෙම ඇඟිලි ගැසීම් තිබෙන්නේ. ඉතින් ඒ වගේ මේ එතන මං සම්බන්ධතාවයක් දකින්නේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් නීතිය හා සාමය අද පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරී ඉටු කරන්න ඒ අවකාශ තියෙනවා. අපිත් උනන්දු කරවනවා රජයක් වශයෙන් ඒ අවශ්‍ය සහයෝගය දෙනවා, තාක්ෂණය ගෙනල් දෙනවා, පොලිස් කොමිසන් මගින් ඒ සාධාරණ ඇති වෙලා තියෙනවා. උසස් වීම් ප්‍රතිපත්තිවල අඩුපාඩු තියෙනවා, නමුත් ඒව සකස් කරලා තියෙනවා. මාරුවීම් ප්‍රතිපත්ති අද පිළිවෙලක් කරලා තියෙනවා. ඉතින් ඒ කටයුතු තියෙන නිසා නිලධාරීගේ රාජකාරී ඔවුන්ට කරන්න නිදහස තියෙන නිසා මේ නීතිය හා සාමය පිළිබඳ රජයේ අවධානය දැඩි ලෙස යොමු වෙලා තියෙන නිසා මේ අඩුවීම
සිදුයි. ගරු මන්ත්‍රීතුමා,
තුමාගේ ආචාරශීලී භාවයට ස්තුතිවන්ත වෙමින් ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමත් මමත් නියෝජනය කරන දිස්ත්‍රික්කය තමයි උපන් දිස්ත්‍රික්කය බවට පත් වෙන්නේ මේ මොහොතේ නම් සඳහන් වෙන ප්‍රධානම මේ රටේ පාතාල නායකයාගේ. ඔබතුම දන්නවා, ඔබතුමයි අනුග්‍රහයක් නැති තියෙනවා කියලා කියන්නේ මම උත්සාහ ගන්න එහෙම නැහැ. නමුත් මුළු රටම ගරු ඇමතුමනි, මුළු රටම මේ පාතාලේ නැගිටීම ගැන කම්පණයට පත් වෙලා තියෙනවා. මේ පාසල් ගැලරියේ මහජන ගැලරියේ දරුවෝ ඉන්නවා, පාසල් දරුවෝ සිළු දෙනාම ගරු කතානායකතුමනි ඔබතුමාද ඇතුළුව මේ පාතාලේ නැගිටීම පිළිබඳව ඉතාම බරපතල කම්පණයකට ලක් වෙලා තියෙන සමාජයේම. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ තත්ත්වයේ වර්ධනයක්, නාඳුන තුවක්කුකරුවන්ගේ ඝාතනවලට ලක් වෙන සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඒ මහජන භීතිය නැවැත්වීම සඳහා ඔබතුමා, මොකද පාතාලය අතුරුදහන් වෙලා හිටියේ බව ඔබතුමා දන්නවා, මේ රටේ පාතාලය මුළු මනින්ම නිදන් ගත වෙලා තිබුණේ ආනයනය කරනු ලැබූ පාතාලයක් ගැන සාකච්ඡා වෙනවා. ඒ නිසා ඔබතුමා ඒ පිළිබඳව දක්වන ඒ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දෙන සහතිකය කුමක්ද?
ගරු කතානායකතුමනි, අහපු ප්‍රශ්නෙට මේක අදාළ නැහැ. මාතර දිස්ත්‍රික්කය පිළිබඳව
ඔබතුමා කැමති නේ පිළිතුරු දෙන්න?
මම ස්තුතිවන්ත වෙනවා. එතම අහුවේ වැදගත් ප්‍රශ්නයක්. මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් ඔය කියන පාතාලේ ක්‍රියාත්මක වීම ඇත්තේ නැහැ. ඒක ඝාතන වීම සංඛ්‍යාලේඛන වලින් අඩු වෙලා තිනවා. නමුත් ඔබතුමා මේ කියන පාතාල නායකයා කොයි එක්කනා ගැනද මේ කියන්නේ? ඒක මට කියන්න. එතකොට මට
පාතාල නායකයා කඹුරු පිටිය
හරි
හක්මන පදනම් කරගත්තු මේ හැම පත්‍රේ මම ඔබතුමාට උදව්වක් කරන්නම්. ගරු ඇමතුමා, ගරු ඇමතුමා, ඒ පාතාල නායකයා මෙරට ප්‍රධානම දේශපාලඥෙක්ට උපන්දින සුබපැතු බව ඔබතුමාගේ පාර්ශවයේ මේ රටේ ජාතික පුවත්පතක සතියන්තේ ඔහු සමග පවත්වපු දුරකථන සාකච්ඡාවකදී ඔහු කියනවා මම අහවලට සුබපැතුවා කියලා. මම ඒ තොරතුරු සත්‍ය බව දන්නේ නැති නිසා නම කියන්නේ නැහැ.
මමත්
ඒ තත්ත්වෙ මේක වර්ධනය වෙලා
තියෙනවා. එවැනි තොරතුරක් තියෙනවා නම් එතන ඒ වාතාකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද එහෙනම් ඒ වාතාකරුවත් වැරදි කරලා තියෙනවා. මොකද පාතාල කෙනෙක් එක්ක සම්බන්ධතාව පවත්වගෙන යෑම ගැන. නමුත් ඒක නෙවෙයි මං ක්‍රියාමාර්ග ගැන කියන්නම්. මේ පාතාලේ හිස ඔසවීම කියන එක ගැන මං ඒ විදිහටම පිළිගන්නේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා කියලා මං දන්නවා. ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දන්නවා. ඒක රජයක් වශයෙන් අපේ වගකීමක් තියෙනවා. මේක එකක් වැඩි වුණත්, දෙකක් වැඩි වුණත්, තව ටිකක් අඩු වුණත් මේක නැති කරන්න වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරන්න තමයි දැන් සති දෙකකට පෙර අලුත් ඒ පොලිස් රේන්ජ් එක, දැන් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ නැති කිරීමට අලුත් මට ඔක රේන්ජ් එකක් කියන්නේ. ඒක තමයි ඉහළම පොලිසිය තියෙන කොට්ටාෂේ. ඒ රේන්ජ් එකක් ඇති කරන්න මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරා. එතුමා ඒකේ නිලධාරීන් තෝරලා නිලධාරීන්ව නම් කළා තියෙනවා. පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලලා තියෙනවා. මම මේ රේන්ජ් එක නම් කළා අතිගරු ජනාධිපතිතුමාට මගේ ඒකේ ඒ පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවා එතුමාගේ අනුමැතියට. අපි ඒ එතන ඒ ප්‍රතිසංවිධානය කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ සංවිධානාත්මක අපරාධ සහ මද්ද්‍රව්‍ය පිළිබඳව ඉහළම මට්ටමේ ඉඳන් පහළම මට්ටමට එනකන් අවශ්‍ය අලුත් සංවිධානයක් හදාගෙන ඒ කටයුතු ඉලක්ක කරගෙන
යන්න. මේක තුති හරිය ඉවරයිද? තව පැහැදිලි කිරීමක් තියෙනවද? හරි ගරු මන්ත්‍රීතුමා අපි පැහැදිලි කිරීමක් කරුණානේ. ඔව්.
ඇමතුමා දරු
ප්‍රශ්නට අදාළ නැත්තම් මන්දර මට බල කරන්න බෑ පිළිතුරු දෙන්න අද අපිට කාලේ ප්‍රශ්නකුත්
තියෙනවා. ඔබතුමා ගරු ඇමතුමනි මේ සභාවට සහතික වුණා කොළොන්නාවේ පැවති කණිතෙල් සේයක වර්ජනයේදී ඒ වර්ජකයන්ට පහර දුන් මැරයන් පිළිබඳව මේ සභාව හමුවේ ඒ තොරතුරු අනාවරණය කරන බව දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ඔබතුමා මේ සභාවට සහතික වුණා. අපි අද දක්වා එක කෙරෙලා නැහැ.
ඔබතුමා කැමති නම් පිළිතුරු දෙන්න මේක ප්‍රශ්නෙන් පිට දෙයක්.
මේ විමර්ශන අවසන් නම් මම
හිතන්නේ හොඳයි. බොහොම තුදී. හොඳයි බොහොම තුදී. ගරු දැන් ප්‍රශ්න තුනක් ඇහුවානේ දැන් ඔබතුමා ප්‍රශ්න වලින් පිටවලට අවසර දුන්නානේ. ඔව්. ඔව්. මොකද්ද?
දාලා වෙන කාරණාවක් ඔබතුමාටත් ගරු ඇමතුමාටත්. ගරු කතානායකතුන් මේ සභා මේ පාර්ලිමේන්තුව තුල ක්‍රියා ඉන්න පොලිස් නිලධාරින් ගරු ඇමතුමනි. පොලිස් නිලධාරින්ට
අපි දැන්ට වෙනම ගම් මං ගන්න දැන් අද කාලෙත් ඉක්මලා ගිහින් ගන්න මේක මෙතෙන්දී අපිට මෙතුමා අවධානයට යොමු කරන්නම්. ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා අර ලයිව් ප්‍රෝග්‍රෑම් සම්බන්ධයෙන් මට ඉන්න පැහැදිලි කරන්න පොඩ්ඩයි ඉන්න මං කතා කරනවා. අද සජීව විකාශනයේ සම්බන්ධයෙන් හැමදාම ගරු මන්ත්‍රීතුමනි මේක 10:30 තියෙන දවස්වල ඒක හැමදාම පටන් ගන්න එකෙන් පස්සේ ඉඳයි අද 10:30 තියෙන සිද්ධින් එකේ ඉඳලා 3 එකක් දක්වනවා. ඒක නෙවෙයි හැමදාම මාස ගන්න තිබිච්ච දෙයක්. නමුත් අර පියෝ ටීවී වල ටෙක්නිකල් ෆෝල්ට් එකක් තියෙනවා දෙක හදාගෙන යනවා. දැන් උදේ තියෙන සියලුම දර්ශන එකේ ඉඳලා 3 එකක් යන මොකද රූපවාහිනියට මේ උදේ වර්ගයේ ෂොට් එකක් දෙන්න බෑ. ඔව් සජීව ශබ්දයක දෙනවා උදේ. බොහොම ස්තුතියි. මොකද
නීතිය හා සාමය සම්බන්ධව අපේ ඇමතුමාගෙන් දැනගැනීමට
පොඩ නෙමෙයි ගරු මන්ත්‍රීතුමා ඉතින් මම අද වැඩ කරගෙන යන්න මට අවස්ථාවක් දෙන්න. ඔව් මොකද්ද ප්‍රශ්නේ? පොයින්ට් ඉස් නොට් අ පොයින්ට් ඔෆ් ඕඩර්. ඒක මම වෙනම දන්න අවශ්‍යය නම් අද වැඩ කරන්න දිනවා අපිට. ඔයක වෙනම අවස්ථාවක් මම දෙන්න. ඒක දැන් මෙතන මේකට අදාළ නැහැනේ. ඒක වෙනම ප්‍රශ්නයක්. අද මං අවස්ථාවක් දෙන්න. අවස්ථාවක් දෙන්න මං. මේ අවස්ථාවක් දෙන්න. ගරු බන්දුල ගුණවර්ධන මහත්තුමා, ගරු මුදල් ජනමාධ්‍ය මහත්තුමාගේ ඇසීමට
මම ප්‍රශ්නය අසනවා.
හලෝ.
ගරු කතානායකතුමනි මුදල් මහත්තුමා සතියක් කල් ඉල්ලා තිබෙනවා. සතියක්.
හත්වෙනි ප්‍රශ්නය ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මහත්තුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය මහත්තුමා ඇසීමට.
ගරු කතානායකතුමනි සම්පූර්ණයෙන්ම තියෙන සංඛ්‍යා ලේඛන. මං හිතන්නේ සභාගත කරලා එතුමාට ෆයිල් එක දුන්නොත් ලේසි වෙයි තේරුම් ගන්න. එකතුව කියන්න ප්‍රතිශතේ. උතුරු පළාතේ 2013 එකතුව 91%. 2014 එකතුව 88%. 2015 96%. 2016 89%. නැගෙනහිර පළාත 2013 93% එකතුව 2014 98%. 2015 98%. 2016 91%. ඌව පළාතේ එකතුව 2013 95%. 2014 96%. 2015 96%. 2016 91%. උතුරු මැද පළාත 2013 එකතුව 92%. 2014 93%. 2015 100%. 2016 91%. මම ෆයිල් එක ඔබතුමාට ලැබෙන සලස්සන්නම් සභාගත කරලා තේරුම් ගන්න පුළුවන් එතකොට.
හොඳයි. බොමිතුති ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට.
මාසමි.
අතනායකතුමනි විදේශ රැකියා අමාත්‍යතුමිය සතියක් කල් ඉල්ලනවා.
ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අධිකාරී අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු තුෂාර ඉඳුනි ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු කුචිකාර්ම ඇමෙත්තුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මා අසනවා.
ගරු කතානායකතුමනි ආයන්න 1:18 එම ප්‍රදේශවල පිහිටි මධ්‍යස්ථාන නම් කවරේද? එම බල ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථාන නම් මාදම්පේ, මුන්නේශ්වරම, රාජකදලුව, නාත් තබ්බෝව, කුඩාවැව, හාල් නඩුවන, නයින මඩම, මදුරන් කුලිය, වනාත විල්ලුව, පාලකුඩාව ආනමඩුව මහකුඹු කඩවල සේරු කැලේ නවගත්තේගම තබ්බෝව ඉහළ පුලියංකුලම ඉඟිනිමිටිය පුත්තලම ආයන්නි තුන සහ හතර පොහොර සහනාධාරයේ ඉල්ලුම් කර ඇති ගොවීන් සංඛ්‍යාව හා පොහොර සහනාධාරයේ ලබාගත් ගොවීන් සංඛ්‍යාව මධ්‍යස්ථාන මට්ටමින් පහත වග මගින් දක්වා ඇත. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර සහනාධාර ඉල්ලුම් කර ඇති ගොවීන් සංඛ්‍යාව පොහොර සහනාධාරයේ මුදල් ලබාගත් ගොවීන් සංඛ්‍යාව මාදම්පේ 279යි 277යි උන්නේශ්වරම් 216යි 215යි රාජකදලුව සභාගත කරන හරි හරි ඊළඟ ප්‍රශ්නේ පිළිතුර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ ගොවීන් 6 දෙනෙක් ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙකක් මගින් හෙක්ටයර් දෙකට වඩා ඇති බිම් ප්‍රමාණයට ආයදුම් කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති හේයින් ගෙවීම් නවතා තිබේ. කෙසේ වෙතත් නිවැරදි ආයදුම් පත්‍ර ඉදිරිපත් කළ සියලුම ගොවීන්ට මුදල් ලබා දී ඇත. 6 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අදාළ පිළිතුරුම අදාළ වේ.
ඇද
නොයිස් නම් මන්ද අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි අපේ ඇමතුමාගේ පිළිතුරේ තිබුණා ගරු ඇමතුමනි සම්පූර්ණ ආයුධම් පත්‍ර ඉදිරිපත් කළ ගොවීන්ට අහානි මුදල් ලැබිලා කියලා. මෙතනදී අපේට ප්‍රදේශයේ ජීවත් වෙන අය විදිහට අපි බොහොම දුප්පත් ගොවීන් ඉන්න ප්‍රදේශයක නියෝජනය කරන්නේ. එතනදී ඒ ඉල්ලුම් පත්‍රවල අඩුවක් හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකට විශාල ගොවීන්ට මේ වගා හානි රක්ෂණ නොලැබිලා තියෙන කතාව තමයි කතා වෙන්නේ. එතකොට දැනට මේ තියෙන නියන්තත්වයේ සලකලා බලපුවම විශේෂයෙන් පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ වෙද්දී දැඩි නියන්තත්වයක් තියෙන්නේ. වර්ෂාවක් පේන තෙක් මානෙකවත් නැහැ. ඉදිරි තව කන්න කීපයක්ම මං හිතන්නේ අපිට තේරෙන විදිහට වගා කටයුතු කරන්නත් ගොවීන්ට ඉඩ පස්තාව නැහැ. එනිසා ගරු කතානායකතුමනි මේ ඉල්ලුම් පත්‍ර පිරවීම හෝ වෙනත් කරුණු කාරණා දිහා බලලා ඒ ප්‍රතික්ෂේප වෙලා හෝ නැත්තම් වගා රක්ෂණ හානි නොලැබෙන ගොවීන් පිළිබඳව සොයා බලලා අමාත්‍යාංශයේ විශේෂයෙන් මේ දිස්ත්‍රික්කයට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්ද කියලා මං ඔබතුමායෙන් අහනවා.
ඔව් ගරු මන්ත්‍රීතුමා දැනට 6ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මම ඒ සම්බන්ධව ඔබතුමාට කියන්නම් ඉන්නන් ටික ලංකා බැංකුවේ RPA පద్මසිරි මොහු විසින් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ගිණුම් දෙකක් යොදා ගෙන හෙක්ටයර් 2.1ක් සඳහා රුපියල් 26,500ක් ඉල්ලුම් කර ඇත. ඉල්ලුම්කරුවන් දෙදෙනෙක් ලෙස සඳහන් වූවද බැංකු දෙකෙන්ම ඉල්ලා සිටින්නේ එකම ඉල්ලුම්කරුවේ.
ඒ විස්තර ඔක්කොම අවශ්‍යද ඔබට?
මේක අවශ්‍ය නැහැ. කතානායකතුමා අපි මෙහෙම කරමු. මේක ඉවර කරමු. ප්‍රශ්නයක් විදිහට නැතුව මේ පිළිබඳව ඇමතුමා ඔය පිළිතුරේ තියෙන තත්ත්වෙ නෙමෙයි යථා තත්ත්වේ.
මොකද සභාගත කන්නේ
තියෙනවා. ඔය යථා තත්ත්වේ අපි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ගියාම කෘෂි කමිටුවට ගියාම දැනගත්තම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ගියාම විශාල ගොවීන් ප්‍රමාණයට මේ මුදල් නොලැබුණු කතාව තමයි ඒ අපිට සැබෑ තත්ත්වයක් විදිහට තියෙන්නේ. ඒ පිළිබඳව සොයලා බලලා ඒ වගා හානි අහිමි වෙන්න හේතුව විශේෂයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයක කෘෂි පරීක්ෂණ නිලධාරිවරු ඉන්නවා වසමක් වසමක් භාරව. ඒ අය හරහා හරි ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්න කියන ඉල්ලීම කරනවා.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා ගරු විදුලි බල පුනර්ජනීය බලශක්ති ඇමතිතුමාගේ ඇසීමට
මම අහනවා කතානායකතුමනි. ඔර කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා හිටනවා.
හොඳයි ගරු මහාචාර්ය අශු මාර්සිංහ මැතිතුමා ගරු විදුලි බල පුනර්ජනීය බලශක්ති ඇමතිතුමාගේ ඇසීමට
මම අහනවා කතානායකතුමනි.
ගරු මන්තුමනේ සති දෙකක කාලයක් ඉල්ලා හිටනවා.
ගරු හේෂාන් විතානගේ මැතිතුමා ගරු අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අධිකාරියතුමා ඇමතිතුමාගේ ඇසීමට ගරු SC මුතුකුමාර මැතිතුමා ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මැතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි A1 O2 O A1 40 2 22 3 4 O පහ මෙම වාට්ටුවේ රෝගීන් සඳහා අවශ්‍ය වැසිකිලි පහළක සම නාන කාමරය යනාදී ඉදිකිරීම අලුතින් එකතු කළ යුතු අතර ඒ සඳහා වෙනම වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය අස්තමේන්තු පිළියෙල කළ යුතු වීම නිසා යම් කාලයක් ගත වී ඇත. 6 ඔව් ඈ පැනනු නගේ.
අඩු මෙතුමනි මේ වෙනුවට 2012 ගොඩනැගිල්ලක් ආරම්භ කළා තිබුණා තමුත් ඒකම. මචන් ඔබතුමා මේ සම්බන්ධ ගත්තොත් මම අහන්නේ ඔබතුමා හැබැයි මම අද පීඩිට උදේ කතා කරපුවාම ඔබතුමා පසුගිය සතියේ ගිහිල්ලා මේ සඳහා මිලියන 120ක් වෙන් කරලා තියෙනවා. මේ පිළිපෙළ නමුත් මම හරස්පත් ගන්න උත්සාහ ගන්නෑ ඔබතුමාගේ දැඩි අවධානය. මොකද 2012 වෙන් කරපු ගොඩනැගිල්ල බාගෙට හදලා අය නතර වෙලා අය යකඩ කම්බිදිරලා අය කඩලා අය හදලා තියෙනවා. අය ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා අය නතර වෙලා තියෙනවා. එතකොට මේ විශාල ප්‍රදේශයක අවස්ථාවක් තියෙන එක. එතකොට මේක ඔබතුමා මිලියන 120ක් වෙන් කළා කියලා ඔබතුමා හෝ ලේකම්තුමා මේ පසුගිය සතිය කීපය තුළ මට පීඩී කතා කළා කිව්වා. ඔබතුමා මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරලා මොකද අත්‍යවශ්‍යම දෙයක් මම දැක්ක එක ඇඳේ ලිඩ්ඩු 3-4 දෙනා ඉන්නවා එක ඇඳේ ගිහිල්ලා. ඒක අත්‍යවශ්‍යම ඒ අවධානය යොමු කළා මේක ඉක්මනට අවසන් කළ දෙන්න මෙන් ඉල්ලන සුමක හරස් ප්‍රශ්නේ දෙමින් තීරණ නැහැ.
හොඳයි ගරු අජිත් මානපරු මැතිතුමා ගරු විදුලි බල පුනර්ජනන බලශක්තිය මැතිතුමාගේ ඇසීමට
අහනවා කතා නැගතුමනි.
පිළිතුර සූදානම් කරු මන්තුමනි බොහොම සතුටෙන් ඔබතුමාට වර්ෂ 2050 වන විට විදුලි බල අවශ්‍යතාවයෙන් 100%ක්ම සූර්ය බලය, සුළං බලය, ජල විදුලිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වලින් සපයා ගන්නා බවට ජාතික පුවත්පත්වල තිබුණු වාර්තා නිවැරදිද යනුවෙන් ඔබතුමා ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒ වාර්තාව නිවැරදි කරු මන්ත්‍රීතුමනි, අපේ බලාපොරොත්තු වන්නේ 2050 වසර වන විට සම්පූර්ණයෙන්ම පොසිල ඉන්ධන භාවිතය, කියන්නේ ඩීසල්, දැවි තෙල්, ඒ වගේම ගල්ලඟුරු සම්පූර්ණයෙන්ම මේ භාවිතය 2050 වන විට අතහැර දමලා 100%ක්ම පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වුණු විදුලි පද්ධතියක් පවත්වාගෙන යන. එසේනම් එම අරමුණු ජාතික බලශක්ති ප්‍රතිපත්තිය කොතරම් දුරට එකඟද වන්නේද කියලා ඔබතුමා ප්‍රශ්නයක් කරනවා. මේක බොහොම ඉතාම වැදගත් ප්‍රශ්නයක් කරු මන්ත්‍රීතුමනි. 2008 වසරේ ප්‍රකාශයට පත් කරන ලද බලශක්ති ප්‍රතිපත්තියක් අපිට තිබෙන්නේ. ඒක බොහොම යල් පැන ගිහිල්ලා. ඒ නිසා අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සකස් කිරීම අදාළ සියලුම අමාත්‍යාංශ සමග එකතු වී අපි ආරම්භ කළා. මේ වන විට සම්පූර්ණයෙන් වගේ අවසන් වෙලා තිබෙනවා. එම කෙටුම්පත අවසන් කොට මහජන අදහස් විමසීමට ලක්කොට ඇති අතර 2017 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති කෙටුම්පත් කළ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ එකඟයි. ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කොට අනුමැතිය ලැබුණාමයි ඒ ප්‍රතිපත්තිය බවට පත්වන්නේ ගරු මන්ත්‍රීතුමනි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ඔබතුමා අහන්නේ මොනවද සැලසුම්, කියන්නේ 100%ක් කරා යනවා නම් මොනවද තියෙන සැලසුම් කියලා. මේ යටතේ සුළං සහ සූර්ය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව පූර්ණ වශයෙන් අධ්‍යයනයක් සිදු කොට ඇත. ඒ අනුව මෙරට සංවර්ධනය කළ හැකි සුළං සහ සූර්ය බලාගාර පිළිබඳ විභවය ගණනය කර සිතියම් ගත කර ඇත. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීම සඳහා වන ආයතනික ව්‍යුහය යටතේ ශ්‍රී ලංකා සුනිත්ත බලශක්ති අධිකාරිය ස්ථාපිත කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය තුළ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙකු යටතේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හා කාර්ය සාධනය අධීක්ෂණය රිනුවබල් එනර්ජි ඩෙවලප්මන්ට් ඇන්ඩ් පර්ෆෝමන්ස් මොනිටරින් යුනිට් සඳහා වෙනම අංශයක් ස්ථාපනය කරලා තියෙනවා. මේක අලුත් දෙයක්. මම මේ පිළිබඳව විශේෂයෙන් උනන්දු වෙලා කලින් සුනිත්ත බලශක්ති අධිකාරිය පමණයි මේ කටයුත්ත කරේ. දැන් මේ වගකීම ඍජුවම ඒ තාක්ෂණික පැත්ත ඍජුවම බාර අරන් තියෙනවා විදුලි බල මණ්ඩලය. පුනර්ජනනීය බලශක්ති ඒ ස්ථාපනය කරලා තියෙනවා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පද්ධතියට එකතු කිරීමේදී තාක්ෂණිකමේ වශයෙන් පවතින ගැටලු මතුවන්නට පුළුවන්. ඒ ගැටලුම් වලට විසඳුම් ලබා දීම සඳහා සම්ප්‍රේක්ෂණ පද්ධතියේ සංවර්ධනයන් දිගු කාලීන සම්ප්‍රේක්ෂණ පද්ධතිය සංවර්ධනය කිරීමේ සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරන ආයෝජනයන් මේ වන විට සිදු කරමින් පවතී. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පද්ධතිය එකතු කිරීමට ඇති හැකියාව සුවිශේෂ ලෙස වර්ධනය කරගත හැකි. ඔබතුමා ඉංජිනේරුවරයෙක් වශයෙන් දන්නවා ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා බොහොම පළපුරුද්දක් තියෙනවා මේ ක්ෂේත්‍රවල. ඔබතුමා දන්නවා පුනර්ජනනීය බලශක්තිය මේ පද්ධතියට එකතු කරාම පද්ධතිය අස්ථායීතාවයක් ඇති වෙන්න පුළුවන්. දැන් එහෙම පද්ධතිය අස්ථායීතාවයක් ඇති වුණොත් ඒ ඇති වෙන ගැටලු විසඳන්න පුළුවන්. ලෝකයේ මේ ප්‍රශ්න වලට මුහුණ දීලා තාක්ෂණය දිනු කරලා තියෙනවා. දැන් ඒ නවීන ලෝකයේ පිළිගත තාක්ෂණය අපි හඳුනනා දීමට කටයුතු කරනවා. ඔබතුමා ඉංජිනේරුවරයෙක් වශයෙන් ඉතා හොඳින් දන්නවා. ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලිය වැඩි වශයෙන් එකතු කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව අපි සූර්ය බල සංග්‍රාමයේ වැඩසටහන ආරම්භ කළා. ඒ සූර්ය බල සංග්‍රාමයේ වැඩසටහන අනුව මේ වන විට මෙගවොට් 68ක පමණ ප්‍රමාණ ලොකු ප්‍රමාණයක් මෙගවොට් 68ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කළ තියෙනවා. ඒ වගේම මෙගවොට් 10 බැගින් වූ බලාගාර පහක් ජාතික පද්ධතියට එකතු කළ තියෙනවා. පහුගිය වසර තුල විතරක් මෙගවොට් 118ක් අපි ආඩම්බරයෙන් කරු කතා නැගතුමනි කියන්නේ පසුගිය වසර තුර විතරක් මෙගොත් 118ක් අපි පද්ධති එකතු කරලා තියෙනවා. මේක සංසන්දනය කරන්න පුළුවන් දැන් උමාඔය සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ලැබෙන්නේ මෙගොත් 120යි. මෙච්චර දුක් විඳලා පාඩු වෙලා මේ අභියෝග මැද්දේ ගන්නේ 120යි. නමුත් රජය ප්‍රාග්ධනය වශයෙන් සතයක්වත් වැය නොකර ජාතික පද්ධතියට පහුගිය අත්වශයෙන් මාස 9 තුල පමණක් අපි මෙගොට් 118ක් එකතු කරලා තියෙනවා. ඒ වගේම පුනරීන් වල මෙගොවට් 800ක සූර බලාගාරයක් සහ මෙගොවට් 240ක සුලං බලාගාරයක් සඳහා ඉදිකිරීමට අපි කටයුතු කරනවා. ඒ කියන්නේ ගිගොවට් එකටත් වැඩි මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ පළවෙනි කොටස සුලං සහ සුලං බලය 170ක් මෙගොවට් සහ මෙගොවට් 100ක් සූර බලය සඳහා ටෙන්ඩර් කරන්න කටයුතු කරනවා ඊළඟ මාස 3 තුල. ඒ වගේම මාදුරුවේ ජලාශය ආශ්‍රිතව මෙගවට් 100ක දියමත පාවෙන සූර බලාගාරයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කටයුතු සිදු වෙනවා. ඒ වගේම සියබලාණ්ඩුව ප්‍රදේශයේ ඇතිලිවැව ප්‍රදේශයේ මෙගවට් 100ක සූර බලාගාරයක් ඉදි කරනවා ඊළඟ මාස 3 තුල ටෙන්ඩර් කරනවා. ඒ වගේම හඳුනාගත් ග්‍රිඩ් උපබලවල් ආශ්‍රිතව මෙගවට් 1 බැගින් වූ සූර බලාගාර 60ක් ඉදි කිරීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඊටාම විනිවිද භාවයෙන් යුතුව ඒක ඊටාම සාර්ථක වෙලා තියෙනවා. ඒ අවසාන ඇගේම් කටයුතු සිද්ධ වෙනවා මේ වන බලාපොරොත්තු වෙනවා මෙගවට් 40කට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කරන්න. රුපියල් 23.10ක්ව තිබිච්ච මිල රුපියල් 17.1ක් විතර දක්වා අඩු කරගන්න අපිට හැකියාව ලැබුණ මේ තරංකාරී ටෙන්ඩර් ක්‍රමවේදය හරහා අපි තව මෙගවට් 60ක් ඒ ක්‍රමයටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ටෙන්ඩර් වලට. ඒ වගේම ටෙන්ඩර් ඉදිරිපත් කරලා තියෙනවා පොළොන්නරුව සහ වවුණුතිව් ග්‍රිඩ් උපබල වලට ආශ්‍රිතව මෙගවට් 10 බැගින් වූ සූර බලාගාර දෙකක් මම මේ රටේ ඉන්න ආයෝජකයන්ට ඉල්ලා හිටිනවා. එම තරඟකාරී ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්න ඉතාම හොඳ විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් ක්‍රියාපලිය පටිපාඩියක් අපි අනුගමනය කරන්නේ පරණ පර්මිට් ක්‍රමිය අපි අතහැරලා දාලා තියෙනවා. මේ තුල ඉතාම හොඳ ව්‍යාපාර අවස්ථා ලැබෙනවා ගරු කතානායකතුමනි. ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරික අවස්ථා ලැබෙනවා පෞද්ගලිකාංශයට. ඒ වගේම රජයට පුරවැසියන්ට අඩුම මිලකට විදුලි ලබා ගැනීමට හැකියාව ලැබෙනවා පරිසරය ආරක්ෂා කරන අතරතුර.
අපි දන්නවා පහුගිය රජයේ කාලෙම විදුලි බල මණ්ඩලයේ විදුලිය ජනතාවට දෙනවට වඩා ණය පොලිය තමයි ගෙවන්න සිද්ධ වුණේ. නොරෙච්චල් විදුලි බලාගාරය නිසා දවසට ලක්ෂ 500ක් ආසන ප්‍රමාණයක් භාණ්ඩාගාරයේ විසින් ණය පොලිය ගෙවනවා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලය අරගෙන ගත්තොත් තව ලක්ෂ 500ක් ණය පොලිය ගෙවනවා දවසකට.
මන්ත්‍රීතුමා කතා කරන ඉඩදෙන් සොයි සම්මන්ත්‍රීතුමා බාධා කරන්න.
දවසකට ලක්ෂ 1000කට ආසන සංඛ්‍යාවක් දවසකට ගෙවනවා ණය පොලිය විවිධ බැංකු වලට. ඒතර එහෙම තත්ත්වයක් තියෙද්දී දැන් අද ඔබතුමා කියනවා රජයේ ධනිය වියදම් නොකර විදුලිය නිෂ්පාදනයේ පුනර්ජීවන විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා සූර්ය බලය හුලම් බලය පාවිච්චි කරගෙන කටයුතු කරමින් යනවා. ඒකේ ප්‍රතිඵලත් ඔබතුමා දැන් පැහැදිලි කරලා පෙන්නවා. හැබැයි එහෙම අපිට හැකියාවක් තියෙද්දි දැන් මේ මෙච්චර ණය උගුලක වැටලා තියෙන අපිට 2050 වෙනකල් ඉන්නේ නැතුව ඊට කලින් දැන් එංගලන්ත වගේ රටවල් කියලා තිනවා 2040 දී ඔබතුමා කියපු විදිහට මේ පුනර්ජීවන බලශක්තියෙන් සම්පූර්ණම රට දුවවනවා කියලා. ඩීසල් පැත්තකට දාලා, භූමි තෙල් පැත්තකට දාලා, ගල්ලංගුරු පැත්තකට දාලා පරිසර හිතකාමී වැඩ පිළිලකට යනවා කියලා. ඇයි අපිට මේ 2050 වැඩසටහන කලින් ඉක්මන් කරගන්න බැරි කියන එක බලෙන් ප්‍රශ්නේ.
මම ස්තුතිවන්ත වෙනවා ගරු අජිත් මානප්පර මන්ත්‍රීතුමාට. එතුමාගේ අදහස ඉතාම හොඳ එකක්. අත වශයෙන්ම දැන් එංගලන්තෙත් 2040 වෙනකොට 100%ක්ම විදුලි දුම්රිය විදුලි මෝටර් රථවලට මාරු වෙලා 100%ක්ම පුනර්ජනනීය බලශක්තිය මත සහ නිව්ක්ලියර් පව මත රඳා පවතින පද්ධතියක් ළඟා කරගන්න තමයි උණු උත්සාහ කරන්නේ. අපේ රටට තව පොඩ්ඩක් කාලයක් අවශ්‍යයි ගරු මන්ත්‍රීතුමනි. අපේ රටේ තිබෙන ආර්ථිකමය ශක්තිය පිළිබඳ ගැටළු නිසාත් ඒ වගේම අපේ පද්ධතිය යථාබත් කරගන්න අවශ්‍ය නිසාත්. නමුත් මම ඔබතුමාට වගකීමෙන් කියනවා අපි නැවත තව වසරකින් පමණ මේ ගැන නැවත සලකා බැලීමක් කරනවා. දැන් ඒ හැම වෙලාවෙම මේ ජාතික ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. එවිට ඔබතුමාගේ අදහස අපි සැලකිලට ගන්නවා. සමහරලාට අපිට 2050 නෙමෙයි 2040 2035 වෙනකොට 100% ඉලක්කයට යන්න පුළුවන් වෙයි. මොකද ලෝකයේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වියදම ඉතාම වේගෙන් අඩු වෙමින් තියෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා දැනුගත් මන්ත්‍රීවරයෙක් හැටියට කරපු යෝජනාවට.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, නිවාස දැන් බොහොමයක්ම සූර්ය බලය ශක්තිය ලබා ගැනීම සඳහා සූර්ය කෝෂ භාවිතා කරමින් පවතිනවා. නමුත් නිවාස හිමියන්ට තියෙන ප්‍රශ්නේ තමයි දැන් හරි සූර්ය බල කෝෂ සපේන සැපයුම් කරුවන් අතිවිශාල විදිහට බිහි වෙලා තියෙනවා. මේකේ හොඳ කෙනා කවුද ප්‍රමිතිකරණයකට ලක් වෙන්න පුළුවන්ද? මේකේ හොඳ කෙනා කවුද අපි ගන්න ඕනේ කෙනා කවුද කියලා? මොකද අපි සූර්ය බල ශක්තිය ලබා ගන්නවා කියලා පණිවිඩය දැනගත් ගමන් සැපයුම් කරුව බොහෝ අපේ ගෙවල් වලට එනවා. අපිට හොයාගන්න බෑ කවුද අපි ඇත්තටම තෝරගන්න පුළුවන් එක්කෙනා කියලා. දෙවෙනි ප්‍රශ්නේ, එහෙම තෝරගත්තත් සමහරලාට මීටර් වල හිගයක් තියෙනවා. මේ සූර්ය බලය පාවිච්චි කරන ශීඝ්‍රතාවයට වඩා සමානව මීටර් ලබා ගැනීමේ හැකියාවක් විදුලි බල මණ්ඩලය අපෝසත් වෙලා තියෙනවා. මේ කරුණු දෙක සැලකිල්ලටගෙන යම් වැඩපිළිවෙලක් සකස් කර තිබේද?
ගරු මන්ත්‍රීතුමනි, මීටර් හිඟයක් තිබුණා. ඒ මීටර් හිඟය නැති කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ අවශ්‍ය කරන විදුලි මීටර් ලංකාවේදීම 100%ක් නිෂ්පාදනය කරන්න දැන් එකඟ වෙලා තියෙනවා. ඇන්ටෙලෙකෝ කර්මාන්ශාලාවේ මෙම ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් මීටර් අපි නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. ඒ නිසා විදුලි මීටර් ප්‍රශ්නේ දැන් ඉස්සරහට මතුවෙන එකක් නැහැ. නමුත් අර කවුද සැපයුම් කරු, ඒ පෞද්ගලික සමාගම් තෝරා ගැනීම ඉතා අභියෝගයට තියෙන කාරණයක්. දැන් අපි මේ වගකීම් බාරගනිද්දී සමාගම් 100ක් විතර තමයි තිබුණේ. සූර්ය බල සංග්‍රාමය ආරම්භ කළා, ස්ථානදායි ණය පොලී ක්‍රම හඳුන්වා දීලා රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් සූර්ය බලය ව්‍යාප්ත කරද්දී මෙම සමාගම් සංඛ්‍යාව 250ක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි මෙම සමාගම් වර්ගීකරණය කරලා ඔවුන් නැවත ලියාපදිංචි කිරීමට කටයුත්තක් කරන් යනවා. එසේ කරාට පස්සේ සුනිත බලශක්ති අධිකාරී වෙබ් අඩවියට ගිහිල්ලා ඒ සමාගම කොපමණ සේවා සපයලා තියෙනවද, ඔවුන් පිළිබඳ තියෙන පැමිණිලි මොනවද කියන කාරණා පිළිබඳව ජනතාවට සුනිත බලශක්ති අධිකාරී වෙබ් අඩවිය හරහා බලා ගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරනවා. ඒ වගේම සේවා සැපයීම දුර්වල ආයතන ලියාපදිංචි අහෝසි කිරීමට කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. දෙවෙනි වටය ගරු බුද්ධි පළවෙනි ප්‍රශ්නය ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවා. දෙවෙනි ප්‍රශ්නය ගරු උදේප්‍රභාත් ගම්මපිල මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවාද? පිළිතුරු කල් ඉන්නවනයි හොඳයි. නමේ ගරු සුනිල් හඳුන නැති මැතිතුමා ප්‍රශ්න
අහනවා.
සභාගත කරනවා. ඊළඟට ගරු 13 වෙනි ප්‍රශ්නය ගරු හේෂාන් විතානගේ මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවා. හොඳයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවිතය ගැටගහ ගන්න බැරිව ජීවත් වෙන නිසා අඩු ආදායම් ලබන ජනතාව ලෙස සලකා ඇති කරන ලද සමෘද්ධි දීමනා ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් ඇති කර දිය යුතු සහනයන් වෙනුවට එය කපා හැරීමේ ක්‍රියා දහමයට අද ආණ්ඩුව වැඩ කරමින් තිබෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමාගෙන් අහන්නේ, අප රට අඩු ආදායම් ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පවුල් ජීවත්වන බැවින් ඒ අයගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා සහනාද ලබා දීම පිළිගනිමින් සමෘද්ධි සහනාධාරය වර්ධනය කර අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. මේ ආණ්ඩුව දැන් අරඹා ඇති සමෘද්ධි සහනාධාර කපා දැමීම හා අඩු කිරීම බරපතල ප්‍රශ්නයක් බවට දුගී ජනතාවගේ භුක්ති විඳින එම අයිතිය නැතිවීම සිදු කරන ක්‍රියාවලිය අද රට පුරා එම ගෙවල් දොරවල් වල මතුවී ඇති ප්‍රශ්නයකි. එයින් ගරු ඇමතිතුමා, 1. ගරු කථානායකතුමනි, 2014 දී මම මධ්‍යම බැංකු වාර්තාවේ 124-25 වෙනි පිටුවේ අවධානය යොමු කරනවා. 2014 දී මිලියන 1.4ක්, 2015 දී මිලියන 1.45, 2014 දී 1.40ක්. ඒ කියන්නේ දැනටමත් පසුගිය වසරේදී පවුල් 75,000කට වැඩි ප්‍රමාණයකින් සමෘද්ධිය ඉවත් කරලා තිබෙනවා. එය තවදුරටත් කරගෙන යනවා. එක මෙම සමෘද්ධි සහනාධාරය කප්පාදු කරන්නේ කුමන පදනමකින්ද? කොපමණ ප්‍රමාණයක සහනාධාර ඉවත් කරනවාද? හායම ක්‍රියාවලිය දේශපාලන පරිගැණීම අනුව සිදු කිරීමද ඇතිකර තිබෙන බව ඇමතිතුමා පිළිගන්නේද? දෙක, උදාහරණයක් වශයෙන් මම ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයේ දැන් අලුත්ම වාර්තාව අනුව පාදුක්ක තුම්මෝදර සමෘද්ධි බැංකු කලාපේ සමෘද්ධි පවුල් 520න් 211ක් කැපීම ආරම්භ කරලා තිබෙනවා. ලියන්වල හෝමාගම මැතිවරණ කොට්ටාසේ පවුල් 542න් 231ක් කපා හැරීමට ආරම්භ කරලා තිනවා. පාදුක්ක පවුල් 789කින් 363ක් පිටුම්පේ පවුල් 664න් 190ක්ද කැපීමට පියවරගෙන ඇති බව ගරු ඇමතිතුමා දන්නවාද? ඒ වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රටපුරා මෙය ක්‍රියාත්මක වුවහොත් දුගී පවුල් ලක්ෂ ගණනාවක් මෙම සමෘද්ධි දීමනා කැපී හැරි යන බව ඇමතිතුමා පිළිගන්නේද? තුන, අලුතෙන් මතුවී ඇති ආර්ථික අර්බුදය හා ආර්ථික කඩා වැටීම නිසා ජනතාවගේ ආදායම් කඩා වැටීම අලුතෙන් නිර්මාණය වී ඇති දුගී පවුල්වලට ලබා දෙන සහනයන් හා වැඩපිළිවෙල ඒ වෙනුවෙන් වැඩිකිරීම වෙනුවට කපා හරින්න ගන්න පියවරවල් වල අර්ථය කුමක්ද කියලා ගරු ඇමතිතුමාගෙන් මේ රටපුරා මතුවී ඇති ජාතික ප්‍රශ්නයක් ලෙස අද දින අවධානයට යොමු කරන්නට කැමැතියි.
ගරු ඇමතිතුමා, ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි, SB දිසානායක ඇමතිතුමා ඊළඟ පාර්ලිමේන්තු සතියේ මේකට පිළිතුරක් දෙනවා.
ගරු ජිනේෂ් ගුණවර්ධන මහත්මයා,
මහත්මයා රටද
SB දිසානායක ඇමතිතුමා දැනුම් දීලා තිනවා සති දෙකක් ඇතුළත, ඒ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු සතියේ පැහැදිලි පිළිතුරක්
දෙනවා. නෑ නෑ නෑ, ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට ගරු ඇමතිතුමා, සභානායක සංවිධායකතුමා, මේ සමෘද්ධි ඒ වෙනතුරු කප්පාදුව නවත්තන්න කියලා කියන්නේ.
හෙට පුළුවන් පිළිතුරක් දෙන්න පුළුවන් වේද හෙට කියලා.
අපි පැහැදිලි පිළිතුරක් දුන්නා.
ආ.
ඒ ලක්ෂ සංඛ්‍යාත සංවිධායකතුමා පොරොන්දුවක් දෙන්න. සංවිධායකතුමා පොරොන්දුවක් දෙන්න. අගමැතිතුමා වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් අද ඉන්න අගමැතිතුමා වෙනුවෙන් ඉන්නේ ඔබ. ඔබ පොරොන්දුවක් දෙන්න දැන් කැපීම නවත්තනවා කියලා. අපි ඉල්ලනවා සංවිධායකතුමාට. ඒ පොරොන්දුව ආණ්ඩුව වෙනුවෙන් දෙන්න දැන්. මේක නවත්
අවස්ථාව දෙන්න ගරු මන්ත්‍රීතුමා, නිස්සද්ද වෙන්න පොඩ්ඩක්, නිස්සද්ද වෙන්න, අවස්ථාව දෙන්න, පොඩ්ඩක් අවස්ථාව දෙන්න. ඔබතුමා ගරු SP සානාගේ මහත්මයා සමඟ සාකච්ඡා කළා.
එතුමා දැනුම් දීලා තිනවා පැහැදිලි පිළිතුරක් දෙන බව.
ඔව්.
මේක මේ සැලසුම් සහගතව අද ඇවිල්ලා තින්නේ. මේක මේ සැලසුම් සහගත රංගනයක්.
ඔව්. මම එතකොට
මේක පිළිතුරක් නෙමෙයි මේ. අද දවසේ නාටකම මේ. මොනද දෙනවා? මේ කථානායකතුමනි, ද ලයිව් දෙන්නේ නෑ.
ඔව්.
ද සජීවී නෑ.
ඔව්. අද අපි ඒ ගැන මං ඕඩර් ප්ලීස් කර්ණාකර නිසද්ද වෙන්න ගරු මන්ත්‍රීතුමාලා කර්ණාකර නිසද්ද වෙන්න මේ සභාවේ අදත් වැඩ කටයුතු බාධා කරන්න නැතුව මේ කර්ම සම්බන්ධයෙන් මම ගරු SB ඉංසානායක මැතිතුමාට අද සාකච්ඡා කරලා එතුමාව දැනුවත් කරන්න. එතුමා නැතුව නැත්තම් උත්තරයක් දෙන්න බෑනේ. ඔව්. එතුමාට දැන් මෙතන පිළිතුරු දෙන්න එතුමාව අහන්න දැනුවත් කරන්න. ඔව්. නෑ, එතුමාට දෙන්න බෑ නේද? ඔව්. පොඩ්ඩක් ගරු දිනේෂ් ගුණාද මහත්මයාට කතා කරන්න දෙන්න, එතුමා අදහස් ප්‍රකාශ කරන්න.
පොඩ්ඩක්
නිසද්ද වෙන්න.
ලක්ෂ ගානක්
නිසද්ද වෙන්න. දිනේෂ් ගුණාද මහත්මයාට අදහස් ප්‍රකාශ කරන්න දෙන්න. මම ඊට පස්සේ කතා කරන්නම්.
නායකතුමනි ලක්ෂ සංඛ්‍යාව පවුල් No, point of order. Honorable speakers recognize me. Wait. There are no point. I'm speaking. What is the point of order? There is no point of order.
Now you continue with your reason, then I will there's a point of order. Point of order, I allow it.
ගරු කතානායකතුමනි මේක එස්පී දිසානායකගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආණ්ඩුවම අරන් තියෙන තීරණය. හරි මේ සංවිධායකතුමා නැගිටින්නේ ඇමතිවරයා වෙනුවෙන්.
සංවිධායකතුමා පිළිතුරු දෙන්න බෑනේ. ඔව් ඔයි පොනේ සංවිධායකතුමා කරුතුරු දෙන්න බෑනේ. හොඳයි ගරු ඔයින මාධ්‍යුණා. ගරු අජිත් පෙරමැතිතුමා.
ගරු කතානායකතුමනි.
ගරු අජිත් පෙරමැතිතුමා.
මෙම සමෘද්ධි කපා දැමීම පිළිබඳ මේ ස්ථාවරයේ යම් සාධාරණත්වයක් තියෙනවා. ඔය මේ අමාත්‍යාංශය විසින් මේ කරපු වැඩපිළිවෙල වැරදි. ඒ නිසා අත වශයෙන්ම මේ කපා දැමීම නතර කරන්න ඕනේ. මේ අයගේ විරෝධතාවයේ යම් සාධාරණත්වයක් තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ හැටියට එක්සත් ජාතික පක්ෂයට අපි එකඟයි මේ කප්පාදුව නතර කරන්න ඕනේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි කියා හිටින්නේ මේ කප්පාදුව නතර කරන්න කියලා මේ 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 ක්‍රියාදාමය අසාධාරණයි සිද්ධ වුණේ. ඒ නිසා ස්පීසනායක මැතිතුමාගේ අපිත් ඉල්ලා හිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලා හිටින්නෙත් මේ කප්පාදුව නතර කරන්න කියලා. මේ වැඩේ වැරදි.
ගරු අන්ද කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම දැන් මේ සමෘද්ධි කැපීම දිනපතා සිදුවෙමින් තිබෙනවා. එතකොට අද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ප්‍රශ්න ඇහුවට පස්සේ අද ඇමතිතුමා පිළිතුරක් දෙන්නේ නැත්නම් තව දින 11ක් තිබෙනවා. ඒ දින 11ක කාල පරිච්ඡේදෙත් මේක නැවත කැපෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් කරන්න ඕන එහෙමනම් අඩුම තරමේ ඔබතුමා එකඟ වෙන්න ඕන සංවිධායකතුමා එස්.බී. සානායක අමාත්‍යවරයා මේ සභාවට ඇවිල්ලා පිළිතුරක් ලබා දෙන තෙක් මෙම කප්පාදුව නතර කරනවා කියලා. එහෙම නැතුව ගරු කතානායකතුමනි ඔක්කොම කපලා ඉවරලා එස්.බී. සානායකතුමා මෙතෙන්ට ඇවිල්ලා මුකුත් කියලා වැඩක් නැහෙනේ. කපපු හේතු කියලා වැඩක් නැහෙනේ. ඒ නිසා දැන් කියන්න ඕන කපන කත්තිට උනෝ කියලා. ඒකයි කරන්න ඕන කම
තිබෙන්නේ.
එහෙම නැතුව ගරු කතානායක දිනේ 11ක් තිස්සේ මේක කපාගෙන කියලා නතර කරොත් හරියන්නේ නැහැ. ඒ නිසා මේක නතර කරන්න ඕන එතකම්.
ඉන්න පොඩ්ඩක්. අපිට අවුරුදු 20ක් කැපුවා අපේ මිනිස්සුන්ගේ. අවුරුදු 20ක් තිස්සේ UNP කාර්යංගේ කැපුවා. අපි මේක ඒ ගරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලයේත් මේ ගැන කතා කරා. කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදියට කිසිම කෙනෙකුට දේශපාලනේ බලන්නේ නැතුව දුප්පත්කම පමණක් සාධකයේ කරගෙන නෑ කතානායකතුමනි පහුගිය කාලේ දුන්නේ දේශපාලනේට. දැන් ඒක නිවැරදි කළා අවශ්‍යයට දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න. අද මේ රූපවාහිනිය නැති බව දැනගෙන මේ වැඩ කරන්නේ.
මොකද අනුකුමාර මැතිතුමා
ගරු කතානායකතුමනි දේශපාලන හේතු මත දෙන්නේ නැති. හැබැයි දැන් තමුන්නාන්සේලා කපන්නෙත් නව නිර්දේශ කරන්නෙත් පලාතේ මන්ත්‍රීවරයා සහ සංවිධායකගේ ලේකන අනුව. මම දන්නා හම්බන්තොට එහෙම කරලා තියෙන්නේ. හම්බන්තොට එහෙම ලේකන හදලා තමයි ගරු කතානායකතුමා හම්බන්තොට කපන්නේ. හම්බන්තොට මන්ත්‍රීගේ ලේකනත් එක්ක කපන්නේ. මම දන්නේ හම්බන්තොට කපන්නේ මේ විදියට. හම්බන්තොට මන්ත්‍රීවරයාගේ ලේකන ගේන්න ඕන. ඒවා තිබ්බොත් කපනවා. ඒ එහෙම නැත්තම් දෙනවා. ඒ නිසා බොරු නෙමෙයි මේක තමයි වෙලා තියෙන්නේ. ඔයා ගිහලා බලන්න හම්බන්තොට. හම්බන්තොට සම්පූර්ණ මන්ත්‍රීවරයා
ගෞරව රාජපක්ෂ මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි
අපේ අනුකුමාර මන්ත්‍රීතුමාත් දෙක අපි එකග වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන් දේශපාලන ලේකන මත අරගෙන තියෙන්නේ. හැබැයි ඉතින් දැන් ගායන්ත මන්ත්‍රීතුමාම ගරු ඇමතුමාව පිළිගන්නවා දේශපාලන හේතු මත කැපුවේ කියලා. දැන් ඒ ගරු එස්බී ඇමතුමාද හිතාමතා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා නැහැ. ඉතින් ගරු කතා නැහැ ඔබතුමා මැදිහත් වෙලා මේක తాවකාලික නවත්තලා ඊට පස්සේ එස්බී ඇමතුමාට කියන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් දෙන්න කියලා. දැන් එස්බී ඇමතුමා එනකොට මේ ඔක්කොම කපලා දාලා තියෙයි. ඊට පස්සේ ඔබතුමාගේ මැදිහත් මේ පණක් වෙන්නේ නැහැ.
අරෝ මන්ත්‍රීතුමාලා මත මේ වෙලාවේ මට ඉස්මිසානාගේ මැතිතුමා සමග සාකච්ඡා කරලා වචනයක් මං කියන්නේ එතකන් සභාවේ වැඩ කටයුතු කරගන්න අවසර දෙනවද නැත්නම් ආපහු මේක බාධා කරනවද ඊට පස්සේ මට දෝෂාර පාර්ලිමේන්තුවේ වැඩ මම කතා කරන්න ඒක තමයි එහෙම නැත්නම් මට තාවකාලිකව අත්හිටවලා පක්ෂනායක රැස්වීමක් පවත්වලා මේ මොකද මේ හැමදාම මේ විදිහට කඩාපක්ර කරන්න වෙන මහ ජන සල්ලි තමන පොඩ ඉන්න එකන කතා කරන්න ඔව් ඔව් දැන් පොයින්ට් ඔෆ් ඕඩර් දුන්නා තමුන්නාන්සලා ඉස්සෙල්ලා වාඩි වෙන්න. වාඩි වෙලා මට මේ අවස්ථාව දෙන්න එස්.පී. සානාගේ මැතිතුමාට කතා කරන්න. එස්.පී. සානාගේ මැතිතුමාට කතා කරලා පුළුවන් නම් එතුමාගේ වචනයක් අද ගන්න. ප්‍රධාන සංවිධායකතුමාට එතුමා වෙලෙන් උත්තර දෙන්න බෑනේ. ඇමති කෙනෙක් ඉන්නකොට මේ හැමදාමත් දෙකි වැඩක්. මේක සැලසුම් කරපු එකක් නෑ මට පේන්නේ. බණ්ඩාර මැතිතුමා. ගරු බණ්ඩාර මැතිතුමා.
ඔබතුමාට බොහොම ස්තුතියි. අපිත් ඉන්නේ මේ සමෘද්ධිය මෙතුමාලා කියන විදිහට සාධාරණව වැඩේ වෙන්න ඕන කියන මතේ. හැබැයි ඔබතුමාලා උත්සාහ කරන්නේ අද මහ බැංකුව පිළිබඳව තියෙන විවාදයෙන් කරාරලා පාර්ලිමේන්තුව කඩා ගන්න. මහ බැංකුව පිළිබඳව විවාදයෙන් කරාරින්න ගමන් මේගොල්ලන්ට උඹලා දිරි. අපිත් ඉන්නවා සමෘද්ධිය කපන්න එපා කියන මතේ. ඒ නිසා පොඩ්ඩක් මේ වැඩේ කරගෙන යන්න දෙන්න. ඔය ඔය
පක්ෂනායක රැස්වීම පාත්‍රලා අපි ඊළඟ කටයුතු කරන්නේ. මේ විදිහට දිගටම බාධා කරන්න ඉඩ දෙන්න බෑ අපි පක්ෂ නියෝජනයේ රැස්වීමක් පවත්වලා අපි ඊළඟ කටයුතු සාකච්ඡා කරමු.